You're with SBS Radio. Find more great stories in your language at sbs.com.au.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වෙනි නාලිකාව අන්තර්ජාලය හෝ SBS Radio app මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.
පෘථිවිය අභිභවා යමින් මිනිසා විශ්වයේ සොයමින් සිටිනවා. මේ ගමනේ යෝධ පිම්මක් වුණේ මීට වසර 50කට පෙර මිනිසා සඳ මත පාතැබීමයි. එදා මෙදා තුල මිනිසා අභ්‍යවකාශයේ සැරිසැරීම පිළිබඳවත් ශ්‍රී ලාංකික අපේ ඒ සඳහා වූ දායකත්වය ගැන කතාබහක දෙන්නත් SBS සිංහල සේවයේ සමග අද එක්වන්නේ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ජෙනරාල් ඉංජිනේරු සනත් පනාවැන්න මහතා. ආයුබෝවන් සනත්.
ආයුබෝවන් ගාමිඳු.
සනත්, අපේ මේ කතාබහට ප්‍රවේශයක් විදිහට මම මුලින්ම දැනගන්න කැමති මේ හඳට පාතැවීමත් සමග ඇති වූ අභ්‍යවකාශ තාක්ෂණයේ උද්දීපනය මේ වසර 50 පුරාවට විකාශනය වෙන්නේ කොහොමද?
අතවශ්‍යම හඳට පාතැවීමත් සමග ඇති වූ උද්දීපනයක් හැටියට හඳුන්වනට වඩා ඒ හඳට පාතැවීමත් එක්තරා ආකාරයක වැදගත් සිද්ධියක් වූ මේ අභ්‍යවකාශ තාක්ෂණයේ සමස්ත සංවර්ධනය තුළ ඇතිවෙච්ච උද්දීපනයක් ගැන අපිට කතා කරන්න පුළුවන්. අතවශ්‍යම අපි සඳට පාතැබීමේ සිද්ධිය එමත්නම් ඒ සඳට පාතැබීමේ ඇපලෝ 11 මෙහෙයුම ගැන අපි කතා කරොත් ඒක සිද්ධ වෙන්නේ අපි හැමෝම දන්න ආකාරයට ඒ දවස්වල ඇමරිකාවත් ඒ වගේම සෝවියට් සංගමයත් අතර පැවති අභ්‍යවකාශ තරඟයේ එක්තරා වැදගත් සම්ධිස්ථානයක් හැටියට අපි පොඩ්ඩක් 1969 ඔබට ගියොත් 1957 වෙනකොට සෝවියට් දේශය පළවෙනි චන්ද්‍රිකාව ස්පුට්නික් 1 කියන පළවෙනි චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කරනවා. ඉතින් ඒ වගේම ඊට සති කිහිපයකට පස්සේ ඇමරිකාව පළවෙනි චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කරනවා. ඒ වගේම දැන් හදමත එක්තරා විදිහක මිනිසුන් රහිත යානාවක් පළමු වතාවට කැවරන්න පුළුවන්කම ලැබෙනවා සෝවියට් දේශයට 1959. වැදගත්ම සම්ධිස්ථානය වෙන්නේ 1961 මාර්තු 12 වෙනිදා යූරි ගගාරින් අපි දන්නවා පළමු මිනිසා බවට පත් වෙන අභ්‍යවකාශයට ගිය. ඉතින් මේකත් එක්ක 1961 මැයි 25 වෙනිදා සති කිහිපයකට පස්සේ ඇමරිකාවේ ජනාධිපති ජෝන් එෆ් කෙනඩි අර ලෝක ප්‍රසිද්ධ ප්‍රකාශය කරනවා ඇමරිකානු කොංග්‍රසයට. ඒ තමයි අපි මේ දශකයේ අවසන් වීමට ප්‍රථම මිනිසකු සඳ මතට යැබී යුතුයි, එසේ යවා නැවත පොළොවට සුරක්ෂිතව ගෙන්වාගත යුතුයි කියන ප්‍රබල ප්‍රකාශය කරනවා. මේක සිද්ධ වෙන්න ඇත්තටම ඒ තිබිච්ච මේ රටවල් දෙක අතර තිබුණ අභ්‍යවකාශ තරගයේ එක් යෝධ අභියෝගයක් හැටියට තමයි ඇමරිකාව මේ අදහස් මුලින්ම ගේන්නේ. ඉතින් ඔය කාලයට පස්සෙත් මේ අභ්‍යවකාශ තරගයේ ක්‍රියාත්මක වුණා. ඉතින් ඒ ඔස්සේ ලැබිච්ච ප්‍රතිලාභ ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම දැන් අපි ඔය ඇපොලෝ මෙහෙම ගැන සඳහන් කරොත් ඒ ඇපොලෝ 11 යානයේ යන කලින් ජෙමිනි කියලා එක්තරා අභ්‍යවකාශ වැඩසටහනක් තිබුණා. එහි අරමුණ වුණේ හඳට යන්න කලින් තාක්ෂණික වශයෙන් පෙර සූදානමක් කිරීම. ඉතින් එහිදී අත්හදා බැලුණු තාක්ෂණයන් ඉතාමත් වැදගත් වෙලා තියෙනවා. ලෑන්ඩ් සැට් වගේ අපි අද දන්නවා මේ පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකා කියන එක. පොළොවේ තියෙන වස්තුන් චන්ද්‍රිකා මගින් නිරීක්ෂණය කිරීම අද ඉතාමත් අපේ හැම ක්ෂේත්‍රයකටම කෘෂිකර්මය වේවා, පරිසර සම්පත් කළමනාකරණය වේවා, එහෙම නැත්නම් ගමනාගමනය වගේ කටයුතු වේවා, නාගරික සංවර්ධනය, සමුද්‍ර සහ වෙරළ තීරයන් කළමනාකරණය කිරීම, ඒවා නිරීක්ෂණය කිරීම, මේ වගේ සියලුම කාරණා සඳහා වැදගත් වෙන පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකා පද්ධතියක් තමයි ලෑන්ඩ්සැට් කියන්නේ. ඉතින් එහි භාවිත කරන ඔය මල්ටි ස්පෙක්ට්‍රල් රිමෝට් සෙන්සින් වගේ තාක්ෂණ ඇත්තටම බිහි වුණේ ඔය සඳ ගමනට දායක වෙන යමම් තාක්ෂණයන් ඔස්සේ. ඒ වගේම දැන් සමහරලාට සමුද්‍ර නිරීක්ෂණයේදී අපි දන්නවා මුහුදේ තියෙන සමහර තැන්වල කඳු, ඒ වගේම නිම්න වගේ දේවල්, මුහුදේ පතුලේ යම් කිසි කඳක් තියෙනවා නම් ඒක මුහුදු මට්ටමෙත් දකින්න ලැබෙනවා. ඒ වගේම යට යම් කිසි අගාධයක් තියෙනවා නම් ඒකත් එක්තරා ප්‍රමාණයකට මුහුදු මට්ටමේ දකින්න ලැබෙනවා. මේවා සමහරලාට මීට 20ක් තරම් උස් පහත් වෙන්න පුළුවන්. ඉතිං මේ වගේ දේවල් මුලින්ම නිරීක්ෂණය කෙරුවේ ඔය ස්කයි ලැබ් කියන ඇමරිකානු අභ්‍යවකාශ විද්‍යාගාරයකින් 1972-73 වකවානුවේ ක්‍රියාත්මක වෙච්ච. ඉතිං මේ සඳහා පදනම වැටුනේ සම්පූර්ණයෙන්ම මේ ඇපලෝ මෙහෙම යටතේ සංවර්ධනය කෙරිච්ච MM තාක්ෂණයන් මගින්.
සනත් මම දැනගන්න කැමති ඇපලෝ මෙහෙයුම් සහ ජාත්‍යන්තර අභ්‍යවකාශ තාක්ෂණයේ ප්‍රගමනයට ශ්‍රී ලාංකිකයන් දායක වුණේ කොහොමද කියලා.
අත වශයෙන්ම ජාත්‍යන්තරය තුළ අභ්‍යවකාශ තාක්ෂණය සංවර්ධනය සඳහා, ඒ වගේම අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා දායක වූ විද්වතුන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඒ අතරින් මං නම් දෙකක් ගැන කතා කරන්න කැමති. එයින් පළවෙනි නම තමයි අපි හැමෝම දන්න ආචාර්ය ශ්‍රී ලිට්ල් පන්නම් පෙරුම මහතා. ඇපලෝ මෙහෙයුම මගින් පෘථිවියට රැගෙන ලද චන්ද්‍රයාගේ පස්, හඳෙහි පස් සහ ඒ පාෂාණ පරීක්ෂණයට භාජනය කිරීමේ ඒ විද්‍යාඥ කණ්ඩායමේ ප්‍රධානියා වුණේ ආචාර්ය ශ්‍රී ලිට්ල් පන්නම් පෙරුම. ඒ වගේම ඔහු ජීවයේ සම්භවය පිළිබඳව එක මුඛ්‍ය අදහසක් පළ කරපු විද්වතෙක්. Theory of Chemical Evolution, එහෙම නැත්නම් මේ රසායනික පරිණාමය කියන ක්‍රියාවලිය පිළිබඳව මතවාදය ඉදිරිපත් කරපු විද්‍යාඥයෙක්. චන්ද්‍ර පාෂාණ පරීක්ෂණයට භාජනය කිරීමට අමතරව ඒ වගේම අපට සුවිශේෂී කාරණයකුත් තියෙනවා. ඔහු තමයි ආර්ථික ක්ලාර්ක් ආයතනයේ පළවෙනි අධ්‍යක්ෂවරයා හැටියට 1984 වර්ෂයේදී පත් කරනු ලබන්නේ ඒකට ජයවර්ධන ජනාධිපතිතුමන් විසින්. ඒ වගේම අනෙක් විද්වතා තමයි, ඔහු ඉංජිනේරුවරයෙක් හෝ විද්‍යාඥයෙක් නෙමෙයි, නමුත් මේ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා වැඩ කරපු, ජාත්‍යන්තරයේ මේ ඉතිහාසයේ පුරාම වැඩ කරපු මිනිසුන් අතරින් 100 දෙනෙක් තෝරගන්නකොට ඒ 100 දෙනා අතරට වැටෙන කෙනෙක්. ඉතින් මේ 100 දෙනාගේ ලයිස්තුව ජනාධිපති කෙනඩි වගේ ජනාධිපතිවරුන්, නීල් ආම්ස්ට්‍රෝง වැන්නන්, එබඳු සියලු දෙනා අතර මේ නමත් කියවෙනවා. ඔහු ශ්‍රී ලාංකික නීතිඥයෙක්, නන්දසිරි ජසෙන්තු කියන. ඔහු තමයි ජාත්‍යන්තර අභ්‍යවකාශ නීතිය සකස් කිරීම සඳහා පුරෝගාමි මෙහෙවරක් කරපු විද්වතා. ඉතින් මේ ජාත්‍යන්තර අභ්‍යවකාශ නීතිය කියන එක ඉතාමත් වැදගත් දෙයක්. මොකද මේ අභ්‍යවකාශය කියලා කියන්නේ පොදු සම්පතක්. ඉතින් අභ්‍යවකාශ ගවේෂණය, ඒ වගේම මේ චන්ද්‍රිකා සහ අනිකුත් අභ්‍යවකාශ තාක්ෂණයට සම්බන්ධයේ සියලු මෙවලම් සහ තාක්ෂණික පද්ධතීන් ක්‍රියාත්මක කිරීම සඳහා ඉතාමත් වැදගත් නීති පද්ධතියක් අවශ්‍යයි. ඒ ජාත්‍යන්තර නීති පද්ධතිය ගොඩනැගීමේලා පුරෝගාමී කාර්යයක් කරපු විද්වතා තමයි නන්දසිරි ජසන්තු ලියන මහතා. ඉතින් ඔහුත් මේ ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකිකයන් අතරින් බිහිවුණ ප්‍රබලයෙක්.
අපි කතා බහ කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ ආතසි ක්ලාක් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ජෙනරාල් ඉංජිනේරු සනත් පනාවෙන්න මහතා සමග. සනත්, අපි දන්න දෙයක් තමයි මේ ආතසි ක්ලාක් මධ්‍යස්ථානයේ ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ වැඩසටහන් සම්බන්ධයෙන් කටයුතු කරන පුරෝගාමී ආයතනයක් කියන එක. ඉතින් අපිට කියන්න පුළුවන්ද ශ්‍රී ලංකාවේ ඉදිරි අභ්‍යවකාශ වැඩසටහන් මාලාවේ සැලසුම් ගැන, වගේම ඒකට ලැබෙන ජාත්‍යන්තර සහයෝගය ගැන?
ඔව්, අපට යම්කිසි නිහතමානී ආඩම්බරයක් තියෙනවා. ශ්‍රී ලංකාව තුළ අභ්‍යවකාශ සම්බන්ධ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට, පුරෝගාමීව කටයුතු කිරීමට හැකියාව ලැබීම පිළිබඳව අපි 2014 වර්ෂයේදී ආරම්භ කරේ ශ්‍රී ලංකාවේ මේ අභ්‍යවකාශ සම්බන්ධ වැඩපිළිවෙළ. ඉතාමත් කුඩා පරිමාණයෙන් අපිට ආරම්භ කරන්නට සිද්ධ වුණේ. අපට පුළුවන්කම ලැබුණා. ඉතින් පහුගිය වකවානුවේ ඒ අනුව කටයුතු කරලා අපේ අභ්‍යවකාශ සංවර්ධන වැඩපිළිවෙලේ තිබුණ ප්‍රධාන අංග කීපයක් තියෙනවා. එකක් අපේ පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකා තාක්ෂණ වැඩපිළිවෙල එක සංවර්ධනය කිරීමේ සඳහා අවශ්‍ය ඒ නිරීක්ෂණ මධ්‍යස්ථාන දත්ත ලබා ගැනීමේ පෘථිවි මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම, ඒක පුළුල් ව්‍යාපෘතියක් හැටියට ක්‍රියාත්මක වෙගෙන යනවා. අනිත් පැත්තෙන් අපි ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන්ට අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ, එහෙම නැත්නම් විශේෂයෙන්ම මේ චන්ද්‍රිකා නිර්මාණය කිරීමේ තාක්ෂණය පිළිබඳව, ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන් විසින් චන්ද්‍රිකා නිර්මාණය කිරීමේ තාක්ෂණය ලබා ගැනීම පිළිබඳව වැඩපිළිවෙළක් අපි ආරම්භ කළා. අපි 2014 වර්ෂයේදී ඒක ආරම්භ කරේ. ඉතින් එතෙන්දී අපට ඉලක්කයක් තිබුණා, ඉදිරි අවුරුදු 3-4 ඇතුළත ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන් විසින් නිර්මාණය කරන ලබන චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කරන්න. මම හිතන්නේ 2014 ජූලි 1 වෙනිදා ඒකට විද්‍යා තාක්ෂණ හා පරමාණුක ශක්ති අමාත්‍යවරයා හැටියට කටයුතු කරපු පාර්ලි චාම්පික රණවක මහතා ප්‍රකාශ කළා. අපි ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන් විසින් නිර්මාණය කරනු ලබන චන්ද්‍රිකාවක් ඉදිරි වසර තුන හෝ හතර ඇතුළත අභ්‍යවකාශගත කරනවා කියලා. ඉතින් අපිට ඒ වැඩපිළිවෙල යම් යම් වෙනස්කම් සහිතව වුණත් වර්ධනය කරගෙන යන්න පුළුවන්කම ලැබුණා. ඉතින් එහි ඒ යටතේ තිබුණ අපේ නැනෝ චන්ද්‍රිකා කීපයක් සංවර්ධනය කිරීමේ වැඩසටහනක්. මොකද ඒවා පර්යේෂණ චන්ද්‍රිකා හැදිරට අපි සංවර්ධනය කරන්න පටන් ගත්තේ රුසියානු අභ්‍යවකාශ සහයෝගිතාවෙන්, ඒ වගේම ජපාන අභ්‍යවකාශ සහයෝගිතාවෙන්. ඉතින් මේ වැඩපිළිවෙළ දෙකෙන් අපි ජපානයත් එක්ක කරපු ඉතා කුඩා චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ සාර්ථක වුණා. ඒ අනුව තමයි අපේ ඉංජිනේරුවරු දෙදෙනෙක් ජපානයේ විද්‍යාගාරයක වැඩ කරමින් පහුගිය කාලේ අපි චන්ද්‍රිකාවක් නිර්මාණය කරා රාවණ එක කියලා. ඒක අභ්‍යවකාශගත කරනවා ජුනි 17 වෙනිදා. ඒ වගේම ඒ ඉංජිනේරු කණ්ඩායමේ අනිකුත් ඉංජිනේරුවන් අපේ 17 දෙනෙකුට විතර පුහුණ ලබා දීලා තියෙනවා රුසියාවේ. රුසියාවේ ඇතරම මේ යුරි ගගාරින් අභ්‍යවකාශ දෙවපු සමාරා කියන රුසියානු අභ්‍යවකාශ නගරයේ සිටි විශ්වවිද්‍යාලයක් සමග අපේ සබඳතා තියෙන්නේ. ඉතින් ඒ සහයෝගිතාවේ උපයෝග කර ගනිමින් තවත් එබඳු නැනෝ චන්ද්‍රිකා මේට වඩා විශාල ප්‍රමාණයේ චන්ද්‍රිකා නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක මේ වෙනකොට එදී සිටිනවා. ඉතින් අපේ ජාත්‍යන්තර සහයෝගිතාවය ගැන කතා කරනවා නම් අපි රටවල් හැටියට අපි දන්නවා මේ අභ්‍යවකාශ තාක්ෂණයෙන් ප්‍රබලයෙන් දෙදෙනා සුපිරි බලවතුන් දෙදෙනා නාසා ආයතනයත්, ඒ වගේම රුසියාවේ රොස්කොස්මොස් ආයතනයත්, රොස්කොස්මොස් ආයතනය සමග අපිට සහයෝගිතා ගිවිසුමක් තියෙනවා. ඒ වගේම දැන් ජපානය, ඉන්දියාව, චීනය වගේ රටවල් එක්ක අපේ පැහැදිලි වැඩපිළිවෙළ කීපයක් තියෙනවා. ඒ වගේම ඉතාමත් වැදගත් දැන් මෙතෙන්දී මේ ජාත්‍යන්තර වශයෙන් මේ අභ්‍යවකාශ තාක්ෂණ ශක්්‍යතාවය සංවර්ධනය කිරීම සඳහා වැඩපිළිවෙළ කීපයක් ක්‍රියාත්මක වෙනවා. එයින් ආසියා ශාන්තිකර කලාපය තුළ එක්සත් ජාතීන්ගේ ආසියා ශාන්තිකර කලාපීය ආර්ථික හා සමාජ කොමිසම, එහෙම නැත්නම් හැමෝම පොදුවේ දන්න විදිහට UNSCAP ආයතනය මගින් ක්‍රියාත්මක කරන කලාපීය අභ්‍යවකාශ සංවර්ධන වැඩසටහනක් තියෙනවා. ඉතින් එහි සුවිශේෂ කාර්යභාරයක් අපිට ඉෂ්ට කරන්නට පුළුවන්කම ලැබුණා. පහුගිය අවුරුදු 8-7 අපිට එහි මා එහි සභාපතිවරයා හැටියට එහි මේ වැඩසටහනේ ඉන්ටර්ගවර්න්මෙන්ටල් කන්සල්ටටිව් කමිටි වැඩසටහන මෙහෙවන අන්තර්රාජ්‍ය උපදේශක මණ්ඩලයේ සභාපතිවරයා හැටියට අවුරුදු 3 උපසභාපතිවරයා හැටියට අවුරුදු 7 අපිට ක්‍රියා කරන්න ලැබුණා. ඒ වගේම මේ කලාපය සඳහා අපි කොහොමද අභ්‍යවකාශ තාක්ෂණය යොදාගන්නේ මේ ධාරණීය සංවර්ධනය සඳහා ස්පේස් ටෙක්නොලොජි ෆෝ සස්ටේනබල් ඩෙවලොප්මන්ට් ඉදිරි 12 අවුරුද්ද සඳහා සකස් කරලා තියෙන ඒෂියා පැසිෆික් ප්ලෑන් ඔෆ් ඇක්ෂන් ෆෝ ඇප්ලිකේෂන් ඔෆ් ස්පේස් ටෙක්නොලොජිස් ෆෝ සස්ටේනබල් ඩෙවලොප්මන්ට් 2018-2030 කියන වැඩසටහන නිර්මාණය කිරීමේදී උපසභාපතිවරයා හැටියට කටයුතු කරේ මම. ඒ නිසා මේ කලාපීය වශයෙන් විශාල දායකත්වයක් අපිට ලබා දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ දායකත්වය නිසාම අපේ අභ්‍යවකාශ සංවර්ධන වැඩපිළිවෙළ සඳහා කලාපීය වශයෙන් පුළුල් සහයෝගයක් ලබා ගැනීමේ අවස්ථාව අපට උදා වෙලා තියෙනවා.
සමත් අපි අපේ කතාබහ අවසන් කරමු. අභ්‍යවකාශ තරණයේ ඊළඟ යෝධපීම මොකක්ද කියලා, වගේම ඒකට ජාත්‍යන්තරයේ තියෙන හැඩගැස්ම කොයි වගේද කියලා.
අභ්‍යවකාශ තරණයේ ඇත්තටම විශාල අභියෝගයන් රැසක් ඉදිරියේදී ජයගැනීමට නියමිතයි. ඒ පිළිබඳව ජාත්‍යන්තර අභ්‍යවකාශ ගවේෂණ ප්‍රජාව විශාල උනන්දුවක් දක්වනවා. යම් ව්‍යාපෘති කිහිපයක් ගැන මම සඳහන් කරොත්, දැන් නාසා ආයතනය එක්තරා ව්‍යාපෘතියක් ප්‍රයත්න කරගෙන යනවා ලොකීඩ් මාර්ටින් ආයතනයත් සමග. එහි අරමුණ වෙන්නේ මාස් බේස් කැම්ප් එකක්, එහෙම අඟහරු ග්‍රහය නිරීක්ෂණය කිරීම සඳහා ග්‍රහලෝකාන්තර අභ්‍යවකාශ යානයක්, අභ්‍යවකාශ විද්‍යාගාරයක් නිර්මාණය කිරීම, එමගින් අඟහරු ග්‍රහයාගේ කක්ෂය වතාත්තේ වගේ මෙහි චන්ද්‍රයන්ගේ මතුපිට පිළිබඳවත් යම් යම් පර්යේෂණ සිදු කරන්න. ඒ වගේම තව වැදගත් ව්‍යාපෘතියක් හැටියට අපට සඳහන් කරන්න පුළුවන් මේ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය මගින් යුරෝපියන් ස්පේස් ඒජන්සි ඊසා කියලා අපි කියනවා, ඊසා ආයතනය මගින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා ප්‍රොස්පෙක්ට කියලා ව්‍යාපෘතියක්. එහි අවසාන අරමුණ තියෙන්නේ මේ ග්‍රාහක ග්‍රහලෝක නෙමෙයි, ග්‍රාහක උල්කාපාත හැටියට සමහරවිට පොළොවට පතිත වෙන්නේ ඒවා. ඒ වගේ විශාල ග්‍රාහක මේ අභ්‍යවකාශයේ තියෙන මතට ගිහිල්ලා ඒ ග්‍රාහකවල තියෙන පෘථිවියට වැදගත්ය හැකි යම් යම් ලෝහ වර්ග, යම් යම් ඛනිජ ද්‍රව්‍ය ලබා ගැනීමේ අරමුණ තමයි අවසාන වශයෙන් තියෙන්නේ. ඉතින් එහි මුල් අදියරක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම විද්‍යාත්මක පැත්තෙන් අපි බැලුවොත් ලීසා ලේසර් ඉන්ෆරෝමෙට්‍රි ෆේස් ඇන්ටනා කියලා ඇන්ටනා සිස්ටම් එකක් ඒක 2034 වගේ කාලයකදී යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය වගේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා ඇල්බර්ට් අයින්ස්ටයින් 1912 සාධාරණ සාපේක්ෂතාවාදය පිළිබඳ අදහස ඉදිරිපත් කරමින් මේ ගුරුත්වාකර්ෂණ තරංග පිළිබඳව අදහස ඉදිරිපත් කරා. එය වසර 100කට පස්සේ තමයි පොළොවේදී නිරීක්ෂණය කරන්න පුළුවන්කම ලැබුණේ. එය මේ ලේසර් ඉන්ෆරෝමෙට්‍රි කියන තාක්ෂණය හරහා එය වඩාත් සියුම් ලෙස තවදුරටත් නිරීක්ෂණය කිරීමේ අවකාශය මවගෙන සැලසෙනවා. ඒ වගේම මේ තවත් එක් ක්ෂේත්‍රයක් තමයි මේ සබ්ඕබිටල් ෆ්ලයිට්ස් එහෙම නැත්නම් ස්පේස් ෆ්ලයිට්ස් කියන එක. දැන් ඇමරිකාවේ සමහර සමාගම් SpaceX වගේ සමාගම්, Virgin Galactic වගේ සමාගම් අභ්‍යවකාශ වෙත සංචාරකයන් රැගෙන යාමේ යම් කිසි සූදානමකින් පසු වෙනවා. ඉතින් ඒක පහුගිය කාලේ මම 8 දිනක් විතර එහෙම ගිහිල්ලා තියෙනවා. ඒවට ඇමරිකානු ඩොලර් මිලියන 30-40 ප්‍රමාණයක කෙනෙකුට බෑ වෙලා තියෙනවා. මම හිතන ඉදිරියේදී ඒක ඇමරිකානු ඩොලර් 150,000 විතර ඉබන්දයක් කරන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒක මේ සුපිරි ධනවතුන් සඳහා ක්‍රියාත්මක වෙන ව්‍යාපෘතියක්. නමුත් ඒ හරහා එක්තරා වැදගත් දෙයක් සිද්ධ වෙනවා. මොකද මේ සබ්ඕබිටල් ෆ්ලයිට්ස් කියන එක තවදුරටත් ඒ තාක්ෂණය අත්හදා බැලීමට ලක් වෙනවා. ඉතින් ඉදිරි දිනයක සමහරලාට සාමාන්‍ය පැසෙන්ජර් ට්‍රාන්ස්පෝර්ට් සඳහා අපි ගුවන්යාන භාවිත කරනවා වගේ යම්කිසි යුගයක සබ්ඕබිටල් ෆ්ලයිට්ස් භාවිත කිරීමේ තත්ත්වයක් ඉදිරියේදී යම්කිසි යුගයක ඇති වෙනට පුළුවන්කම තියෙනවා.
අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා සනත් පනාවෙන්න මහතාට කාලය වෙන් කරගෙන අපිත් සමග මේ කතා බහට එකතු වීම ගැන. ආයුබෝවන්.
ආයුබෝවන් කාමදු. බොහොම ස්තුතියි.
SBS සිංහල වැඩසටහනේ විශේෂාංග දැන් Facebook තුලිනුත් පිවිසෙන්න. SBS Sinhalese Facebook පිටුවට.
Hear more stories in your language by visiting sbs.com.au.